SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
හොඳයි, අපි දැන් යන්නේ ගෙවියන සතියේ ලෝකයේ සිද්ධ වෙච්ච උණුසුම්ම සහ වැදගත්ම ප්‍රවෘත්ති පිළිබඳව ඔබට කරුණු කාරණා ගෙනෙන්නට සිකුරාදා දවසේ නිත්‍ය විශේෂාංගය අපගේ ලෝවටා විශේෂාංගයේ සමග සුපුරුදු විදිහට අපිත් එක්ක මේ මොහොතේදී එකතු වෙලා ඉන්නවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අයබෝවන් සුබු දැසනක් අමල්.
සුබු දැසනක් මధుර.
හොඳයි, අපි පටන් ගමු. මේ සතියේදී තවත් ලෝකයේම හෙල්ලුම් කාපු ප්‍රවෘත්තියක් තමයි ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා මැන්චෙස්ටර් නුවරට, විශේෂයෙන්ම ඇමරිකාවේ පොප් ගායක ආයරියන ග්‍රැන්ඩේගේ ප්‍රසංගයක් අතරතුරේදී. මේ සිද්ධියෙන් මුළු ලෝම නැවතත් ත්‍රස්තවාදය පිළිබඳව කතාබහ කරන්න පටන් ගත්තා. අමල්, මැන්චෙස්ටර් ප්‍රහාරයේ මේ වන විට වාර්තා වෙන අලුත්ම ප්‍රවෘත්ති මොනවාද?
මේ ප්‍රහාරයෙන් පස්සේ දැන් පුද්ගලයන් කවුද කියලා, මේ විපතට පත් වෙච්ච පුද්ගලයන් හඳුනා ගැනීම ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙනවා. මෙතනදී 22 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තව 75ක් පමණ රෝහල්ගත කරන්න සිද්ධ වුණා. මේ 75න් ඇතරම 25 දෙනෙක් විතර තවමත් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කළා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ එක්කම මේ ප්‍රහාරයට සම්බන්ධ අයවලුන් සම්බන්ධයෙන් ඒ පරීක්ෂණ, බොහොම පුළුල් පරීක්ෂණ ආරම්භ කළා තියෙනවා. මේකට ප්‍රහාරයට සම්බන්ධ වුණයි කියන මේ මරාගෙන මැරෙන ප්‍රහාරය කරපු පුද්ගලයා කවුද කියන එක හඳුනාගෙන තිනවා. අවුරුදු 22ක සල්මන් අබේදී කියන පුද්ගලයා හිටිට ඔහු හඳුන්වලා තිනවා. ඔව්, අතරම මැන්චෙස්ටර් නගරේම උපත ලැබපු ලිබියානු ජාතික සම්භවයක් තියෙන දෙමව්පියන්ගේ දරුවෙක් හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඔහු මේ ප්‍රහාරයට දින කිහිපයකට කලින් ඔහු සිරියාවේ සිට නැවතත් එංගලන්තය දක්වා පැමිණියයි කියලත් ඔවුන් කරුණු අනාවරණය කරගෙන තියෙනවා. එතකොට ඔහු සම්බන්ධයෙන් ඔහු මැන්චෙස්ටර් වල ඔහුගේ අනිකුත් මිත්‍රයන් කවුද ඔවුන් පිළිබඳව දැන් පරීක්ෂණ ආරම්භ කරලා තිනවා. සහ ඔහුට මේ ප්‍රහාරය සඳහා සහාය ලබා දුන්නු පුද්ගලයන් සම්බන්ධයෙන් අතරම ජාත්‍යන්තර වශයෙන් බොහොම දැඩි පරිශ්‍රමයක් ඔවුන් දැන් මේ අවස්ථාවේ ගන්නවා කියලා වාර්තා වෙනවා. ඔහුට කවුද සහාය දුන්නේ, කොයි විදිහටද මේ ඔහුගේ පුපුරන ද්‍රව්‍ය අතරම ඒක එකලස් කරන්න ඒකට සහය දුන්නාය කවුද කියන එක පිළිබඳව දැන් අවධානය යොමු වෙලා තියෙනවා.
හොඳයි අමල්, අපිට ඊළඟට ඊයේ දවසේදී ආරංචියක් ලැබුණා, විශේෂයෙන්ම මේ පිළිබඳව විමර්ශන කටයුතු වලදී ලබාගත් තොරතුරු ඇමරිකාවට මින්පසු කිසිම ආකාරයකට යවන්නේ නැහැ, නැත්නම් ලබා දෙන්නේ නැහැ කියලා බ්‍රිතාන්‍ය පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේ තීරණය පිළිබඳව මොකද තියෙන පසුබිම් කතාව?
මදුර, මෙතන ප්‍රශ්නයක් මතුවුණේ මේ බෝම්බ ප්‍රහාරයත් එක්කලා ඒකෙන් පස්සේ ඇත්තටම බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් ලබාගත්තුවේ බුද්ධි තොරතුරු, විශේෂයෙන්ම මේ බෝම්බයේ ස්වරූපය, එහෙම නැත්නම් මේ බෝම්බය කොයි ආකාරයෙන්ද මේ ශාලාවට රැගෙන ආවේ කියන කාරණාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සතුව තිබුණු ඒ තොරතුරු ඔවුන් ලෝකයේ අනෙකුත් බුද්ධි අංශ සමගත් මේ තොරතුරු බෙදාගෙන තියෙනවා මහජනතාවට ලබා දෙන්නට කලින්. විශේෂයෙන් මොකද මේ පරීක්ෂණය සඳහා ජාත්‍යන්තර වශයෙන් කටයුතු කරන අවස්ථාවකදී ඇමරිකාවේ ඒ බුද්ධි අංශ සමග මේ තොරතුරු ඔවුන් බෙදා හදාගෙන තියෙනවා. ඉතින් ඒ බෙදාගත්ත තොරතුරු ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මේ බෝම්බේ රැගෙන ආපු ක්‍රමය, එහෙම නැත්නම් මේ බෝම්බේ සුන්බුන් වල ඡායාරූප, ඒ බෝම්බේ අටවපු ක්‍රමය පිළිබඳ ඒ ඡායාරූප පළ කරලා තිබුණා නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේ. එතකොට බ්‍රිතාන්‍ය ප්‍රකාශ කළේ මේ විදිහට මේ තොරතුරු ප්‍රසිද්ධ කරපුවාම බ්‍රිතාන්‍ය කරගෙන යන පරීක්ෂණ වලට මේක බාධාවක් කියලා. ඔවුන් මේ බුද්ධි අංශත් එක්ක බොහොම රහසිගතව මේ කටයුත්ත කරේ ඒ පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට මිසක්ක මේ තොරතුරු එළිදැක්වීමට නෙමෙයි කියලා. ඉතින් මෙතනදී බ්‍රිතාන්‍ය බොහොම කනස්සල්ලට පත් වෙලා තිනවා තමන්ගේ පරීක්ෂණයට මේක ලොකු බාධාවක් කියලා. මොකද නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේ පළවෙච්ච ඡායාරූපයකට අනුව මේ බෝම්බේ රැගෙන ආවේ අපි කියන මේ පිටිපස්සේ බැක්පැක් එකක්, ඒක නිල් පාට බැක්පැක් එකක්, ඒක ඇත්තරම මේ ඩෙනිම් වගේ රෙද්දකින් හදපු එකක්. ඒකේ අධිබලති බැටරියක් පාවිච්චි කරලා මේ බෝම්බේ පුපුරව හැරීමට පාවිච්චි කරයි කියන මේ ට්‍රිගර් එක අධිබලති බැටරියක් ආධාරයෙන් කරයි කියන එකත් මේ නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේ පළවෙලා තියෙනවා. ඉතින් මේක බ්‍රිතාන්‍ය දකින්නේ තමන්ගේ පරීක්ෂණවලට ලොකු බාධාවක් හැටියටයි. මොකද මේ කරුණ මහජනතාව දැනගෙන තිබුණේ නැහැ මේ වෙනකොට. ඉතින් ඒ අනුව තමයි බ්‍රිතාන්‍ය බොහොම දැඩි ලෙස තමන්ගේ විරෝධය පළ කරලා තියෙන්නේ. ඒ බ්‍රිතාන්‍ය බුද්ධි අංශ විසින් ලබා දුන්නු තොරතුරු ඇමරිකාවේ ඒක රහස්‍යභාවය ආරක්ෂා නොකර ඒක පුවත්පත් වලට ලබා දීම තමන්ගේ දැඩි විරෝධය මේකට ප්‍රකාශ කළා තියෙනවා.
හොඳ, අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැද පෙරදිග සංචාරය සහ විශේෂම වතිකානු සහ බ්‍රසල්ස් නුවර සංචාරය පිළිබඳව. සෞදියෙන් පටන්ගත්ත මේ සංචාරය දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රසල්ස් නුවරට පැමිණලා තියෙනවා. අමල්, මේ සංචාරයේ අලුත්ම තොරතුරු මොනවද?
ඔව්, නේටෝ සංවිධානයේ නේටෝ සංවිධානයට අයත් රටවල රාජ්‍ය නායකයන්ගේ සමුළුවක් බ්‍රසල්ස් නුවර පැවැත්වුණා. ඉතින් මේකට සහභාගී වෙන ට්‍රම්ප් මුලින්ම ඔහුගේ සහභාගී වීමේදී ලැබිච්ච පළවෙනි අවස්ථාවේදී ඔහු ඇත්තටම නේටෝ සංවිධානයේ සමාජිකයන් බොහොම දැඩි ලෙස විවේචනයට ලක් කළා. විශේෂයෙන්ම දැනට නේටෝ සමාජිකයන් 27 දෙනාගෙන් 22 දෙනෙක්ම තමන්ගේ දායක මුදල් මේ සංවිධානයට ලබා දීලා නැහැ. ඒවා මීට කලින් අවුරුදු වලට ගෙවන්න තියෙන මුදලුත් එක්කලා ඒ මුදල් ගෙවන්නට ඕනේ කියන ඒ ප්‍රකාශය ඩොනල්ඩ් ට්‍රම්ප් කළා. අපි දන්නවා මීට කලින් අවස්ථාවලදී විශේෂයෙන්ම තමන්ගේ ඒ මැතිවරණ කටයුත්තේ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස නේටෝ සංවිධානයේ විවේචනයට ලක් කළා. ඔහු කිව්වා මේ නේටෝ සංවිධානය දැන් ඇත්තටම කාලෝචිත එකක් නෙමෙයි, මේක යල් පැනපු ආයතනයක්, සහ නේටෝ සංවිධානයට ඇමරිකාව සහභාගී වීම තුළින් ඇමරිකාවට වැයක් දරන්න වෙනවා මිසක්ක මේකෙන් ඇති ඇමරිකාවට ඇති වාසියක් නැහැයි කියලා තාමත්ම තියුණු විදිහට මේ නේටෝ සංවිධානය, නේටෝ යුද සංවිධානය ඔහු විවේචනයට ලක් කළා. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි මේ රැස්වීම පැවැත්වෙන්නේ, ඔහු මේකට සහභාගී වෙන්නේ. නමුත් මේ පළවෙනි රැස්වීමේදී ඔහු කළපු ප්‍රකාශයට මේ වෙනකොට අනෙකුත් නේටෝ සංවිධානයේ සමාජිකයන් ඒ පිළිබඳ ඇතරම තමන්ගේ විරෝධය ඍජුව නොවුනත් බොහොම පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇතරම 2001 ඇමරිකාවට විරුද්ධව අපි කියන මේ 9/11 ප්‍රහාරයෙන් පස්සේ නේටෝ සමාජිකයන් පෙන්වා දෙලා තියෙනවා, ඒ අවස්ථාවේ පමණයි ඇත්තටම සියලුම සමාජිකයන් තමන්ගේ සමාජික රටක් වෙනුවෙන් ඒ යුදමය වශයෙන් එකතු වුණේ කියලා. ඒ කියන්නේ 2001 ඇතිවෙච්ච ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ඇතිවෙච්ච ප්‍රහාරයෙන් පස්සේ අනෙකුත් සමාජිකයන් විශේෂයෙන් යුරෝපයේ අනෙකුත් සමාජිකයන් සියලු දෙනාම එකතු වෙලා අෆ්ගනිස්තානයේ ඒ ඇමරිකාව විසින් කරපු යුදමෙහෙයුම් වලට ඍජුවම සහාය ලබා දුන්නා. නමුත් ඒ පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් අගෙයිමක් කළේ නැහැ කියන චෝදනාවත් ඔවුන් මේ අවස්ථාවේදී එල්ල කළා තියෙනවා.
හොඳ, අපි ඊළඟට යනවා පිලිපීනයට. පිලිපීනයේ අපිට ආරංචි වෙනවා විශේෂයෙන්ම මේ මාර්ෂල් ලෝ එක පනවන්නට, විශේෂයෙන්ම මේ ත්‍රස්තවාදය මැඩලීමට රටපුරා මාර්ෂල් ලෝ එක පනවන්නට ඒ රට බලධාරීන් විශේෂයෙන්ම පිලිපීනයේ නායකයා කටයුතු කරලා තියෙනවා කියලාවිල්ලා, කටයුතු කරන්න යනවා කියලාවිල්ලා. අමල්, මේ ගැන මොකද්ද තියෙන අලුත්ම විස්තරේ?
ඔව්, අතරම අපි දන්නවා මේ රොඩ්‍රිගෝ ඩියුටේ කියන පිලිපීනයේ ජනාධිපතිවරයා බොහොම ආందోళනාත්මක චරිතයක්. ඔහු ඇත්තටම මේ වෙනකොට රට තුල මත්ද්‍රව්‍ය වලට එරෙහිව කරන මෙහෙයුම් වලදී මේ වෙනකොට සිය ගණනකට අධික පිරිසක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙන ඔවුන් මරා දමලා තියෙනවා. එවැනි වටපිටාවක තමයි ඔහු මේ ප්‍රකාශය කළා තියෙන්නේ. මුළු රටේම මේ විදිහට මාර්ෂල් ලෝ, එහෙම නැත්නම් මේ යුද නීතිය ප්‍රකාශ කිරීමට තමන් පියවර ගන්නවයි කියලා. විශේෂයෙන්ම පිලිපීනයේ දකුණු ප්‍රදේශයේ මින්දනාවෝ කියන ප්‍රාන්තයේ අපි දන්නවා මේ මුස්ලිම් අන්තවාදී කැරල්ලක් අවුරුදු ගාණක් තිස්සේ දැන් පැවතගෙන එනවා. ඒ කැරලිකරුවන් විසින් කරපු අලුත්ම ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වමින් තමයි මේ විදිහට ඩියුටර්ටේ ජනාධිපතිවරයා ඒ මින්දනාවෝ කියන ප්‍රදේශයේ මේ යුද නීතිය ප්‍රකාශයට පත් කරේ. මෙතනදී අපිට දැනගන්න තියෙන විදිහට මේ මින්දනාවෝ කැරලිකරුවන් විසින් සංචාරකින් පිරිසක් අත්අඩංගුවට අරගෙන ඔවුන්ගේ බලය ග්‍රහණයට අරගෙන පසු ඔවුන්ගෙන් පිරිසක් ජීවිතක්ෂයට පත් කළයි කියලා වාර්තා වුණා. ඒකට ඍජුවම ප්‍රතිචාර දක්වමින් තමයි ඩියුටේට ජනාධිපතිවරයා මේ පියවර අරගෙන තියෙන්නේ. ඉතින් අපිට දැනගන්න තියෙන විදිහට දැනට රටේ ජනගහනෙන් 3/1 මේ යුද නීතිය බලපෑවට ඒක මුළු රටටම බලපාන විදිහට ක්‍රියාත්මක කරන්නට ඔහු ඇත්තරම මේ තර්ජනාත්මක ප්‍රකාශයක් කළා තියෙනවා. ඉතින් ඔහු මෙතෙක් අරගෙන තියෙන පියවර දැඩි පියවර දිහා බලපුවහම මේ පිළිබඳ ඇත්තටම ඒ කලාපී රටවලුත් කනස්සල්ල පළ කරලා තියෙනවා. මොකද මේ විදිහට යුද නීතිය ප්‍රකාශ කරපත් කරොත් ඒ මානව අයිතිවාසිකම් උල්ලංඝනය දැනටමත් පිලිපීනයේ මානව අයිතිවාසිකම් පිළිබඳව ඉතාමත්ම බරපතල ප්‍රශ්න රාශියක් ඇති වෙලා තියෙන වටපිටාවක මේ විදිහට මුළු රටටම යුද නීතිය ප්‍රකාශ කළොත් ඒකෙන් තවත් ජනතාව පීඩාවට පත් වෙන්න පුළුවන් කියන කාරණාව ඉස්මතු වෙලා තියෙනවා.
හොඳයි, අපි කතා බහ කරමින් සිටියේ IFP ප්‍රතිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමග ලෝකයේ ගෙවි යන මේ සතියේ සිද්ධ වෙච්ච අලුත්ම ප්‍රවෘත්ති සහ උණුසුම් ප්‍රවෘත්ති පිළිබඳව අපි අදට සමුදෙනවා අමල්ට. ලබන සතියේ සිකුරාදා නැවතත් සුපුරුදු විදියටම ලෝකයේ ගෙවි යන සතියේ අලුත්ම තතුවිත්ති පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙන් අමල්. අයිබෝන් සුබ දවසක්, සුබ සතියන්තයක් කියලා ප්‍රාර්ථනා කරනවා.
අයිබෝන් මදුර.